නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හොඳයි, අද දින මේ සඳා කාලේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පංචේන්ද්‍රිය භාවනාව. මේ පංචේන්ද්‍රිය භාවනාව අනික් භාවනාවලට වඩා ගොඩාක් ශ්‍රේෂ්ඨ භාවනාවක්. මේකේ ශ්‍රේෂ්ඨත්වය කොච්චර කියනවාද කියලා කිව්වොත්, අද වෛද්‍ය විද්‍යාව මේ පංචේන්ද්‍රිය භාවනාවෙන් කන්නලව් කරලා යාචකයෝ වාගේ ඇවිල්ලා තමන්ගේ ලෙඩ රෝග වලට බේත් ඉල්ලා ගන්න තරමට මේ පංචේන්ද්‍රිය භාවනාව ගොඩාක් ශ්‍රේෂ්ඨයි. පංචේන්ද්‍රිය භාවනාව ත්‍රිපිටකයේ වෙනත් වචන වලින් යම් යම් සූත්‍ර වල උපමා වශයෙන් තථාගතයන් වහන්සේ අනේක වාරයක් සඳහන් කරලා තියෙනවා. පංචකාම පිළිබඳ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පංචේන්ද්‍රිය සංවරය ගැන තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ආයතන අයේ ක්‍රියාකාරීත්වය, ආයතන අයේ තුලත පවතින ධර්මතාවය ගැන දේශනා කරනවා. මේ ආයතන කියලා කියන්නේ, ඉන්ද්‍රිය කියලා කියන්නේ, පංචකාම කියලා කියන්නේ මේ අසකන දිවනාසය සම කියන මේ ආයතන අය මුල් කරගෙන කරන ලබන දේශනා. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ත්‍රිපිටකය පුරාම මේ ආයතන අයේ අඩුව හදන ක්‍රමවේදය, එක එක ආයතනවල නාම රූප ඇදිලා, ලෝභ ද්වේෂ මෝහ ඇදිලා මේ ආයතන වලින් කර්ම අට ගන්නා වූ ක්‍රමවේදය ඇයි මෙච්චර වමනාවෙන් කතා කරන්නේ කියලා බැලුවාම, මේ ආයතන අයෙන් තමයි සත්‍යෙක් ඉපදෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. සත්‍යෙක් මේ ලෝකේ සැප විඳිනවද දුක් විඳිනවද කියන එක තීරණය කරන්නේ. එහෙනම් මේ ආයතන අය පිළිබඳ අවබෝධය මනාකොට ලබා ගැනීම, ඒ අවබෝධය තුලින් මේ ආයතන අය කෙලෙස් වලින් සංසිඳුවා දැමීම, එහෙම නැත්නම් නිවා දැමීම වඩාත්ම වැදගත්. ඒ නිසා මේ ආයතන අය පිළිබඳව, මේ පංචකාමයන් පිළිබඳව අපි ගවේෂණය කරලා බලනකොට මේ ආයතන පා පිනවන්න තමයි මේ ලෝක සත්‍යයා පුළුවන් තරම් පෙරම් පුරන්නේ. ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, සම පිනවන්න අරි දක්ෂ ලෙස මෙයක් කටයුතු නිරත වෙනවා. එනම් මේ පංචකාමයන් පිනවන්න මේ ආයතන අය මේ කෙලෙස් වලට ගෝචර වෙන නිසා මේ ආයතන අය අදන්ට ඕනේ, පිළිවෙල කරන්න ඕනේ, විනයෙහි සිල් සමාදන් කරවන්න ඕනේ. එනම් මේ අසකන දිව නාසය සම කියන මේ පංච ඉන්ද්‍රියන් සිල් සමාදන් කරවීමේ වැඩපිළිවෙලක් තමයි මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් ඉෂ්ට සිද්ධ කරන්නේ. එහෙනම් අපගේ ජීවිතය තුළ ලබාපු මිනිසත් භවයේ තුල මේ අසකන දිව නාසය සම කියන මේ ආයතන පා සිල් සමාදන් කරවන්නේ කොහොමද කියන එක ගැන අද අපි සාකච්ඡා කරනවා. ඊට කලින් විශේෂ දෙයක් සාකච්ඡා කරන්න ඕනේ. අද වෛද්‍ය විද්‍යාවෙන් හොයාගත්තේ නැති, වෛද්‍ය විද්‍යාවට සනීප කරන්න බැරි ඕනම අසනීපයක් මේ පංචේන්ද්‍රිය භාවනාව තුලින් සනීප කරන්න පුළුවන්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවා ප්‍රසාදය පිළිබඳව. ඒ කියන්නේ මේ ආයතන අය තුළ පවතින මේ දිව සම්බන්ධ ආයතනය. මේ ජීවා ප්‍රසාදය මේ කය තුළ තිබෙන පරීක්ෂණාගාරයක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් විදිහට මේක විද්‍යාගාරයක් කියලා කියන්න පුළුවන්. විද්‍යාගාරයේ මොනවද කරන්නේ? ඒ අවශ්‍ය යම් යම් රසායනික ද්‍රව්‍ය අරගෙන নানা ප්‍රකාර නවීන රසායන ක්‍රම අලුත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. එහෙනම් අපි ආහාරයක් ගන්නකොට ඒකේ ලුණු රස තියෙනවා, පැණි රස තියෙනවා, තිත්ත රස තියෙනවා, කාට රස තියෙනවා, ඇඹුල් රස තියෙනවා, මිරිස් ගතිය තියෙනවා, කිරි රස තියෙනවා. එහෙනම් මේ රස වර්ග 7 මේ ආහාරය තුළ අන්තර්ගතයි. අපි 32 වතාවක් විකලා මේ ජීවා කියන මේ දිවත් එක්ක ඒ රස හොඳට සම්භාෂණය කරනකොට ස්පර්ශය කරනකොට සංවේදී සංඥාවක් වශයෙන් එයා ලබා ගන්නවා මේ ආහාරය තුල මේ රසකාරක හත තුලින් මේ රස මේකේ පවතිනවා කියලා සංඥාවක් වශයෙන් ගන්නවා. සාමාන්‍යයෙන් 6 වසර 7 වසරේ ඉඳලාම පාසල් පොත්පත් වලින් උගන්වනවා මේ දිව කියන්නේ එක ඉන්ද්‍රියක් වුණාට ඒක ක්‍රියා කරන ක්‍රමවේද වෙනස් කියලා. දිවේ තුඩ ගත්තාම එයා එක රසයක් පමණක් අනුමත කරනවා. දිවේ තුඩෙන් පොඩ්ඩක් ඉස්සරහට ගියාම එයා තව රසයක් අනුමත කරනවා. දිවේ මැද ගත්තාම එයා තවත් රසයක් අනුමත කරනවා. දිවේ කෙරවල තවත් රසයක් අනුමත කරනවා. දිවේ දෙපැත්තේ තවත් රසයක් අනුමත කරනවා. දිව පුරාම තවත් රසයක් අනුමත කරනවා. එහෙනම් මේ දිව අපි දන්නවා මැදින් නාරටියක් පිනනවා. පුංචි ඒ පාරක් වාගේ එක සංඥාවක් පිනනවා. ඒ වෙන්වීම තුලින් දකුණු දිව හා වම් දිව කියලා මේ දිව දෙකට බෙදෙනවා. අපි දන්නවා රේඛාවක් වාගේ ඒ දිව දෙකට බෙදිලා. මේ රේඛාව තුලින් මේ දික දිව දෙකට බෙදිලා මේ දිව මේ රසකාරක හතක් එක්ක ගනුදෙනු කරනවා. එහෙනම් ඇස් වලින් යමක් දැක්කාම මේ දිවට කියලා උනනවා. එහෙනම් ඇස් වලින් යමක් දැක්කාම දැක්ක නාම රූපය මේ සිත කියන ආයතනයට ගෝචර වුණාම මේ සිත දැනගන්නවා මේ ආහාරවල මේ රස තියෙනවායි කියලා. ඒක දැනගත්ත ගමන් ඒ රසවලට අධිපතිකම් කියන දිවේ කොටස සංවේදී වෙනවා. පැහිච්ච අඹ ගෙඩියක් දැක්කාම ඒ ලුණු ගතියේ රස ඒ ඇඹුල්වල රස අපට දැන් දැනෙන්න පටන් ගන්නවා. ඒ ඇඹුල්වලට සංවේදී ස්ථානවලින් කෙලවුනනවා. ඒ වගේම වැලි තලප කෑල්ලක් කොණ්ඩ කැවුම් කෑල්ලක් දැක්ක ගමන් ඒ ඇඹුල්වලට අදාළ තැන සංවේදී වෙන්නේ නැහැ. පැණි රසට අදාළ තැන සංවේදී වෙනවා. ඒ වගේම තමයි තිත්ත රස අපි දකින්නකොට කොඹකොළ දකින්නකොට අපේ මුළු ඇඟම නිකන් ඉරිවැටෙනවා වාගේ තිත්ත අපේ දිවට දැනෙනවා. එහෙනම් මේ ආහාර පාන තුල තියෙන රස වර්ග හතම මේ දිවට ස්පර්ශ වෙනකොට ඒ රසවලට ඉමිකම් කියන අධිපති ඉන්ද්‍රියන් මේ කය තුල පවතිනවා. පැණි රසයේ අධිපතියෙක් ඉන්නවා, මිරිස් රසයේ අධිපතියෙක් ඉන්නවා, ලුණු රසයේ අධිපතියෙක් ඉන්නවා, කාට රසයේ අධිපතියෙක් ඉන්නවා, ඇඹුල් රසයේ අධිපතියෙක් ඉන්නවා, තිත්ත රසයේ අධිපතියෙක් ඉන්නවා, කිරි රසයේ අධිපතියෙක් ඉන්නවා. එහෙනම් මේ දිව තුල තියෙන සියලුම රසවලට අදාළ විශේෂ ඉන්ද්‍රියන් පවතිනවා. උදාහරණයක් වශයෙන් ගත්තාම පැණි රස කියන එක අග්නියාසයේ අරා තමයි කටයුතු කරන්නේ. ඒ පැණි රසවල අධිපතිය අග්නියාසය. අපි පැන්ග්‍රියාස් කියලා කියනවා. මිරිස් වල අධිපතිය කවුද? හදවත කියලා කියනවා අපි. හදවත තමයි මේ මිරිස් සම්බන්ධයෙන් කටයුතු වල නිරත වෙන්නේ. ඇඹුල් රසවලට අධිපතිය කවුද කිව්වාම අක්මාව කියලා කියනවා. ලිවර් කියලා අපි කියනවා. ලුණු රසවල අධිපතිය වකුගඩු කියලා කියනවා. එහෙනම් මේ විදිහට මේ එක එක රසවලට එක එක ඉන්ද්‍රියන් අධිපතිකම් අරගෙන මේ ආහාරයත් එක්ක නිස්පාදන කටයුතු වල යෙදෙනවා. ජීවා ප්‍රසාදය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි, මේ ඉන්ද්‍රිය තුල පවතිනා වූ සෛලවලින් මේ රස වර්ග හත වදිනකොට ස්පර්ශ වෙනකොට ඒ සංඥාව තුලින් ඇතිවෙනා වූ චේතනා තැම්පත් වෙච්ච ස්ථානය තමයි මේ ප්‍රසාදය කියලා කියන්නේ. අපි මේ චක්කු ප්‍රසාදය ගැන කතා කරනකොට ඇසට පිටිපස්සෙන් මුම් පියලි ඇටයක විතර තරම් බොහොම පුංචි පියලියක් පේනවා. ඒක තුළ මේ සියලුම රූපවල සටහන් තැම්පතු ගබඩා වෙලා තියෙනවා කියලා කිව්වා. මේ සෝත ප්‍රසාදය කියලා ගත්තාම මේ සෝත ප්‍රසාදය තුලත් මේ කනේ අග්ගිස්සේ කම්බරේට පිටිපස්සෙන් මුම් පියලි ඇටයක් වාගේ පුංචි දෙයක් පේනවා. ඒ ප්‍රසාදය තුල අපි ශ්‍රවණය කරපු සියලුම කරුණු ටික තැම්පත් වෙලා තියෙනවා. එහෙනම් මේ ජීවා ප්‍රසාදය තුල මේ සෛලවලින් ආග්‍රහණය කරන ආකර්ෂණයෙන් ඇද ගන්නා වූ සියලුම මේ රසකාරක මේ දිවට වැඩිලා දිවට යටට යනකොට දිව මැදින් තියෙනවා මේ ප්‍රසාදය, ජීවා ප්‍රසාදය කියලා. එයා තමයි මේ පණිවිඩ ඔක්කොම අරන් තියාගන්නේ. එයා කොච්චර තුනීද කියලා කිව්වොත් අපේ පියවි ඇසට පේන්නෙත් නැහැ. කිසිම අන්වීක්ෂයකින් බලන්න බෑ. එයා බොහොම සියුම්ම තැවරිච්ච ජෙලියක් වාගේ අර බත්කොලේ දාස් ගණන් වලින් එක වෙන් කළාම කොච්චර සිනිඳද, ඒ වගේ පුංචි දියරයක් වාගේ එක තැවරිලා තියෙනවා. ජීවා ප්‍රසාදය. මේ ප්‍රසාදය තුල තමයි මේ රස වර්ග හැම එකක්ම සඳහන් වෙලා තැම්පත් වෙලා තියෙන්නේ. හොඳ පැහිච්ච අඹගෙඩිය කපනකොට කටට කෙලෙනවා. එහෙනම් මේ අඹගෙඩිය දැක්කාම මේක ඇඹුල් කියලා සිත දැනගන්නවා. දැනගත්ත ගමන් ප්‍රසාදය තුල ඇඹුල් වලට අදාළ ඒ තරංගයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා උඩ තියෙන සෛලවල ඇඹුල් වලට අදාළ කොටසෙන් අන්න දියරිය ගලන්න පටන් ගන්නවා. පැණි රස දකින්නකොට ඇසෙන් පැණි රස දැක්කා. දැක්ක ගමන්ම සිත ප්‍රත්‍යක්ෂ කළා මේක හරි ප්‍රණීතයි පැණි රසයි කියලා. එහෙනම් මේ ප්‍රසාදයේ පැණි රසට අදාළ තරංගයේ කම්පණය වැඩි වුණාම මේ දිවේ පැණි රසට අදාළ සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි වෙලා අන්න දියරිය ගලන්න පටන් ගන්නවා. එහෙනම් මේ ක්‍රියාකාරීත්වය කොච්චර වැදගත්ද කියලා කිව්වොත් මේ ජීවා ප්‍රසාදයේ තුලින් තමයි අපේ මේ ශරීරයේ තියෙන නඩත්තුවට අදාළ මේ රෝගවලට අදාළ සියලුම බේසජ්‍ය හදන්නේ. මේ ලෝකේ කිසිම බේතක් අපිට ගන්න අවශ්‍ය නැහැ. 30 දෙවතාවක් මේ ජීවා ප්‍රසාදයේ සමග මේක හොඳට විකලා පොඩි කරලා පරමාණු වලට මේ ආහාරය කඩලා මේ ජීවා ප්‍රසාදයේ තුලින් ඇතිවෙන්නා වූ ඒ දියර වර්ග, ඒ ඇසිඩ් වර්ගයත් එක්ක මේ ආහාරය හොඳට මිශ්‍ර කරලා ආමාශයට යවුවාම මේ බත්මිටෙන් පුළුවන්කම තියෙනවා මේ කයේ ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වා තියෙන සියලුම ලෙඩ රෝග වලට අවශ්‍ය බේත නිෂ්පාදනය කරන්න. පුංචි කාලේ අපි අම්මගෙන් කිරිබොන කාලේ අපට කිසිම ලෙඩක් නැහැ. ඇයි? අම්මා විකල කෑවත් විකන් නැතුව කෑවත් ඒක කයෙන් ජීර්ණය වෙලා අජීර්ණ වෙච්ච දේවල් බහිස්‍රාවය වෙලා ජීර්ණ වෙච්ච දේවල් ලේ වෙලා මේ ලේ වලින් කිරි හැදිලා අන්න ඒ දරුවාට කිරි දෙනකොට මේ කිරි ජීර්ණය වෙලා එන නිසා සියලුම රසායනික ද්‍රව්‍ය ඒ කිරි වල අන්තර්ගතයි. එහෙනම් ඒ පුංචි දරුවාට කිසිම විස බීජයක් ඇතුල් වෙන්නේ නැහැ. සරම්ප කියලා ඒ දරුවාට එන්නතක් විඳිනවා. එහෙම නැත්නම් එයාට ඒ චිකන් පොක්ස් කියලා කියනවා, පැපොල කියලා කියනවා, මේ පැපොලට හදාළ එන්නතයක් විඳිනවා, පොලියෝ එන්නත විඳිනවා. මේ ඔක්කොම මොනවද මේ එන්නත් වල තියෙන්නේ? ඒ දරුවාට ඒ රෝගයට අදාළ රෝග කාරකය මේ ශරීරගත කරන්නේ. ඒ විස බීජ ටික වෛරස් ටික ශරීරගත කරනවා. ඒ දොස්තර මාත්‍යර විශ්වාසයක් තියෙනවා මේ මව් කිරිවල මේ ප්‍රතිශක්තිකරණය තියෙනවා. අපි මේ වෛරසය එන්නතක් වශයෙන් දුන්නාට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. මව් කිරිවල තියෙන ගුණධර්ම වලින් ඒ ප්‍රතිශක්තිකරණය මේක මර්ධනය කරනවා. දවස් දෙකක් උණ හැදුනට දරුවාගේ ජීවිතයට මොකවත් වෙන්නේ නැහැ කියලා ඒ දොස්තර මාත්‍ය දන්නවා. ඇයි මේ පැපොලට දෙන, පොලියෝ වලට දෙන, සරම්ප වලට දෙන මේ නානක් ප්‍රකාර එන්නත් වර්ග අවුරුදු 40දී 50දී 60දී දෙන්න පුළුවන්නේ? ඇයි ඒ කාලේ දෙන්නේ නැත්තේ? එහෙනම් මේ දරුවා බත් කන්න පටන් ගත්තා, මෙයා ලුණු රස දන්නවා, ඇඹුල් රස දන්නවා, තිත්ත රස, කාට රස, පැණි රස දන්නවා. මේ දරුවා මේ ආහාර ගිජුකම නිසා කිසිම දෙයක් විකන්නේ නැහැ. එයා ආහාර වල තියෙන ලෝභකම නිසා, තණ්හාව නිසා එයා වැඩිපුර කනවා, ප්‍රමාණ ඉක්මවා කනවා, අජීර්ණ වෙච්ච දේවල් ශරීරගත වෙනවා. එහෙනම් මේ ලෙඩ රෝග වෛරස් වර්ග ඇතුල් වුණාම ඒ ආහාර වලින් බේත් නිෂ්පාදනය කරන්න බෑ. බේත් නිෂ්පාදනය කරන්න අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ශරීරේ නැහැ. ඒවා අජීර්ණව බවට පත් වෙලා. එහෙනම් මේ ශරීරය තුල තියෙන රසායනික ද්‍රව්‍ය මදිපාඩු නිසා ඒ බේත නිෂ්පාදනය කළාට ඒ බේතේ අඩුවක් තියෙනවා. කොහොමද කියලා කිව්වොත් අපි රොටි හදනකොට මුළු තැංගෙයි ඇතුළට ගෙයලා රොටි හදනකොට ලුණු නැහැ. ලුණු නැතුව රොටි හදුවාම රොටි වල වෙන සක්තියනවා. ඒකේ අර නියම රසය එන්නේ නැහැ. නැවත අපි පාන් හදන්න යනවා මුළු තැංගෙයිට ලුණු නැහැ. එහෙනම් ඒ පාන් වල වෙන සක්තියනවා. ඉදියප්ප හදන්න යනවා. ඒ ඉදියප්ප හදන්න යනකොට ඒ ඉදියප්ප වලට දාන විශේෂ දෙයක් මොකවත් නැහැ. එහෙනම් ඒ ඉදියප්ප කැඩෙනවා. ඇයි? හරියට තැම්බිලා නැ, උණු වතුර හරියට මේකට දාලා නැ, පිටි හරියට ඇනිලා නැ. එහෙනම් මොනවා හරි එකක් අඩු වුණොත් නිෂ්පාදනයේ දෝෂයක් ඇති වෙනවා. එහෙනම් මේ සර්වාංගය තුල ඇතිවෙනා වූ සියලෝම රෝගවලට බේත් නිස්පාදනය කරන්න මේ ලේවලින් එයා රසායනික ද්‍රව්‍ය ගන්නකොට අජීර්ණ වෙලා තිබුණොත් අන්න නරක් වෙච්ච ලුණු ගෙඩිය දැම්මාම අර ආහාරයේ තියෙන ඒ తත්වය නැති වෙනවා. එහෙම නැත්තම් රසායනික ද්‍රව්‍යයක් නැතුව ඒ බේත හදනකොට ලුණු නැතුව කෑම හදුවාම ඒ කෑම කන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒ වාගේ මේ අඩුපාඩුත් එක්ක බේත් ඇදුවාම මේ රෝගය සුව වෙන්න දීර්ඝකාලීන රෝගයක් වසංගත රෝගයක් බවට මේ කයේ ඒමම තැම්පත් වෙලා ස්ථිර වෙනවා. එහෙනම් මේ ජීවා ප්‍රසාදය කියලා කියන්නේ මේ සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි කරලා අපට හම්බෙන මේ ආහාරවල තියෙන රස වර්ග හතම මේ දිවට හොඳට ස්පර්ශ කරවලා ඒ සංඥාවල් ඒ ප්‍රසාදයන්ට හොඳට අඟවලා ඒක බලනාරවල ස්නායු පද්ධතිය අරා අනුබද්ධ නාරවලින් ගිහිල්ලා බලනාරවලින් ගිහිල්ලා සියලුම ඉන්ද්‍රයන් වලට පණිවිඩ ලේවල් අරා ගිහිල්ලා දැන් අඟුල් එනවා ලුණු එනවා තිත්ත රස එනවා කාට එනවා මිරිස් එනවා ලුණු වෙනවායි කියලා පණිවිඩ ටික සියලුම ඉන්ද්‍රයන් වලට දුන්නාම ඒගොල්ලෝ සූදානම් වෙලා එනවා ඉන්නවා තම තමන්ට අවශ්‍ය දේවල් දැන් ජීර්ණය වෙලා එනවා ආමාශය අරා ඒවා අවශෝෂණය කරගන්න ඕනේ කියලා. එනම් ජීවා ප්‍රසාදයේ ක්‍රියාකාරීත්වය ක්‍රමක්‍රමයෙන් අදාළ වෙනකොට ඒකේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනකොට අපි දන්නේම නැහැ. අපගේ ජීවිතේ නාන ප්‍රකාර දුක් වේදනා කරදර කම්කටොළු වලට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ අපේ මේ ජීවා ප්‍රසාදයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීම. ඒ ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට ඒ ජීවා තුළ තියෙන සංවේදී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි. සංවේදී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි නම් මේ අම්බෙන සෑම රසයක්ම මනාකොට ප්‍රත්‍යක්ෂ කරනවා. සංවේදී ස්නායු පද්ධතිය හරහා මේ සියලුම සංඥා ටික මනාකොට අරගෙන මේ ඉන්ද්‍රියන් වලට දැනුම් දීලා මේ ආහාර පාන වල තියෙන සියලුම රසායනික ද්‍රව්‍ය හොඳට ලේවලට අවශෝෂණය කරවලා ලේවලින් ඒ අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නිස්පාදනය කරලා මේක කයේ තැම්පත් කරගන්නවා වැඩිපුර කොටස. අනිත් කොටසෙන් අදාළ බේසජ්ජ නිස්පාදනය කරලා දැනට නිදන්ගත වෙලා තියෙන රෝග වර්තමානයේ වැළඳිලා තියෙන රෝග අනාගතයේ වැළඳෙන්න යන රෝග කියන ත්‍රිකාලික රෝගවලට මේ රසායනික ද්‍රව්‍ය වලින් නිදසුනක් වෙනවා එම නැත්නම් විසඳුමක් ලබා දෙනවා. බලන්න මේ ජීවා ප්‍රසාදයේ මත සිත පීඨලා භාවනා කිරීම තුළින් අපේ මුළු සර්වාංගේ නිරෝගිමත් වෙනවා. එහෙනම් අපි යම්කිසි බේත් සාප්පකට ගිහිල්ලා අපි මොන බේත ගත්තත් වැඩක් නැහැ. මේ බේත අති ශ්‍රේෂ්ඨ බේතක්. මේක කය විසින් නිස්පාදනය කරගන්න බේතක්. කයට අවශ්‍ය බේත කය විසින් හදාගන්නවා. අනවශ්‍ය කිසිම දෙයක් හදන්නේ නැහැ. එහෙනම් අපි යම්කිසි ස්ථානයකට ගිහිල්ලා අපි බේතක් ගන්නවා බේත් සාප්පුවෙන්. ඒ සාප්පුවෙන් දෙනවා මේක බඩේ කැක්කුමට දෙන බේත කියලා. අපි ආන ඔළුව කැක්කුමට ඒකටත් හරියනවා කියනවා. අපි කියන උණට ආ මේකෙන් දෙකක් ගන්න ඒකටත් හරියනවා කියනවා. දනිස පොඩ්ඩ හරි දෙනවා ආ ඒකටත් හරියනවා කියලා කරනවා. එහෙනම් දත් කැක්කුම කියන කොටත් කියනවා ආ ඒකටත් මේකෙන් දෙකක් ගන්න ඒත් හරියනවා. කොහොමද මේ කැක්කුන් ಜಾති මේ අසනීපමිටකම මේක සමාන උනේ? එනම් බේතක් නිස්පාදනය කරනකොට රෝග හතරකට පාකට නිස්පාදනය කරනවා. ඒකේ නාන ප්‍රකාර රසායනික ද්‍රව්‍යවල එකතුවක්. එහෙනම් අවශ්‍ය එක රසායනික ද්‍රව්‍යයයි හතක් අටක් විතර අපි වැඩිපුර ගන්නවා. ඒක නිසාම අතුරු ආබාධ දෙනවා. එහෙනම් අපි දන්නවා යම් යම් හේතු නිසා අපි බේසජ්ජ ගන්නවා. කයේ රෝගාබාධ වලට බේසජ්ජ ගන්නකොට අතුරු ප්‍රතිඵල වශයෙන් බඩේ ගෑස් එක හැදිලා ඒ ආමාශයේ තුවාල වෙලා ගෑස්ට්‍රයිටික් රෝගියෙක් බවට පත් වෙනවා. කලින් තිබුණේ ආවල් ලෙඩේට බේත් ගත්තා ආවල් ලෙඩේ අතුරු ඵලයට මේක හැදුනා. ඉසේකක් උමට බේත් ගත්තා දැන් නිින්ද යනවා වැඩිපුර. ඇඟේ තේට්ටුවට බේත් ගත්තා දැන් ඇස්පෙනීම දුර්වල වෙලා. එනම් මේ ස්නායු ඉතාම දුර්වල කරවලා. එහෙනම් අපේ මේ කයට අනවශ්‍ය විදිහට බේත් එකතු කරන නිසා කාලයක් යනකොට අපි ඇවිදින රෝහලක් බවට පත් වෙනවා. සර්වාංගයේ පුරාම ලෙඩ රෝග අසනීප. එහෙනම් මේ ජීවා ප්‍රසාදයේ මත සිත තබලා මේ පංචේන්ද්‍රිය භාවනා වඩන භාවනා යෝගියා ක්‍රමක්‍රමයෙන් මේ භාවනාව දියුණු කරනකොට එයාගේ ජීවා ප්‍රසාදයේ ක්‍රියාකාරීත්වය 100%ක්ම සාර්ථක ක්‍රියාකාරී ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ඒ ඉන්ද්‍රිය තුලින් අඳුනා ගන්නවා රස වර්ග හතම, අඳුනාගත් දේවල් ඒ ජීවා ප්‍රසාදයේ තුලින් මේ කයට දැනුම් දෙනවා. මේ රසකාරක කටට ලැබිලා තියෙනවා, ලෑස්ති වෙලා ඉන්න, මේවා ග්‍රහණය කරගන්න, අවශෝෂණය කරගන්න. එතකොට මේ ආහාර පාන හොඳට විකල පොඩි කරලා අවශෝෂණය කරන්න තවත් පාසු කරනවා. එහෙනම් අපි දන්නවා මා විශාල බත්තට එකපාරට ගිල්ලාම මේ කයට අවශෝෂණය වෙන්නේ නැහැ. මේ සෛල හතරින් මේක ගන්න බෑ. එහෙනම් අපි මේ සෛල වලින් මේක අවශෝෂණය කරගන්න පුළුවන් වෙන විදියට මේක පරමාණු වලට දත් වලින් කඩලා පොඩි කරන්න ඕනේ. ඒ විදියට කඩලා පොඩි කරලා මේ දිවට උනන මේ රසායනික ද්‍රව්‍ය වලින් අර ආහාරයේ දාණය හොඳට මිශ්‍ර කරලා කට ඇතුළෙම 120ක් විතර ජීර්ණය කරවලා බඩවැල් හරහා මේක පල්ලයට යවුවාම ආමාශයට යනකොට 160ක් විතර මේක ජීර්ණය වෙලා මනාකොට මගදිගේ අවශෝෂණය වෙමින් යනවා. එහෙනම් අපේ බඩේ තිනවා ගිනි වතුර, ඒකට විද්‍යාත්මකව කියන HCl කියලා, හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් කියලා. මේ HCl කින්න මේ ගිනි වතුර වලට මේ කෑම වැදුනම් පස්සේ ඒ 40 විනාඩි 5000ක් යනකොට හොඳ සීරු පොඩි වෙලා පරමාණු වලට කැඩිලා ඉතුරු ටිකත් අවශෝෂණය වෙනවා. බලන්න දාහණය සම්පූර්ණම ශරීරයට එකතු වෙලා ලේ බවට පත් වෙලා, මස් බවට පත් වෙලා, තෙල් බවට පත් වෙලා, අස්ති බවට පත් වෙලා, ඇටි මෙදුළු බවට පත් වෙලා, ධාතු බවට පත් වෙලා, කයේ ශක්තිය බවට පත් වෙලා, යාපත් චේතනා බවට පත් වෙලා. එහෙනම් අපේ කයේ කොටස් අතකට මේක පරිවර්තනය වෙනවා. එහෙනම් මේ ජීවා ප්‍රසාදය අසනීප තත්ත්වයට පත් වුණොත්, අක්‍රියකාරී ඉන්ද්‍රියක් බවට පත් වුණොත්, සර්වාංග ලෙඩ රෝගات මේ වගේ 70,000ක් විතර අපිට කියන්න පුළුවන්. එහෙනම් ඉසකෙස්වල ඉසකෙස් පැයනවා, ඉඳලාම ඇස් දුර්වල වෙනවා, කන් දුර්වල වෙනවා, ගඳ සුවඳ දැනෙන්නේ නැහැ, දත් ඇල්ලෙනවා, දත් මුල්දිය වෙනවා, දත් වලින් ලේ ගලනවා, බෙල්ල රිදෙනවා, කොන්ද රිදෙනවා, පපුව රිදෙනවා, උෂ්ම ගන්න බෑ, පෙනාල රිදෙනවා, කොන්දේ ප්‍රශ්න, දණිසේ ප්‍රශ්න, ආමාශයේ ප්‍රශ්න, වකුගඩුවේ ප්‍රශ්න, අග්නියාශයේ ප්‍රශ්න, අක්මාවේ ප්‍රශ්න, ඇඟිලි වල ප්‍රශ්න, බත් කෙන්ද රිදෙනවා, කලවර රිදෙනවා, පිට රිදෙනවා, බඩ රිදෙනවා. මේ සෑම ප්‍රශ්නයක්ම එන්නේ මේ ඉන්ද්‍රිය පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය නැති නිසා. එහෙනම් ලෙඩ රෝග අද දවසේ 4000ක් තියෙනවද, 5000ක් තියෙනවද, 6000ක් තියෙනවද කියලා අපිට ගණනය කරන්න බෑ. අලුත් ලෙඩ රෝග හොයාගන්නවා. කොච්චර ලෙඩ රෝග මේ ලෝකේ හොයාගත්තත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආහාරයේ පමණ දැනගන්න. ආහාරයේ පමණ දැනගෙන 23 වතාවක් විකලා ආහාර ආමාශයට යවන්න කියලා. එහෙනම් අපි මේ ආහාර ගිලිනකොට 23 වතාවක් මේක විකනවා නම්, පමණ දැනගෙන ගන්නවා නම්, හොඳ මනා ආකාරයට මේක පොඩි කරනවා නම් කට ඇතුලේ අන්න බලන්න අලුත් ලෙඩ රෝග මොනවා ආවත් ප්‍රශ්නයක් නැහැ. ඒකට අදාළ බේසජ්‍ය හදන්න සියලෝම රසායනික ද්‍රව්‍ය අපේ කයේ අන්තර්ගතයි. එහෙනම් ජීවා ප්‍රසාදය කියලා කියන්නේ අපට ලැබිච්ච උතුම්ම පාමසිය. ජීවා ප්‍රසාදය කියලා කියන්නේ අදි දක්ෂ විශේෂඥ වෛද්‍යවරු ඉන්න රෝහල කියලා කියන්න පුළුවන්. මේ රෝහලෙන් ඕනම ලෙඩකට ප්‍රතිකාර කරන්න පුළුවන්. එහෙනම් මේ ජීවා ප්‍රසාදය තුලින් අපට විශාල සංවේදී ස්නායු පද්ධතියක් අරගෙන ඒ පද්ධතිය මුල් කරගෙන අපට ගොඩාක් අඩුපාඩු හදා ගන්නත් පුළුවන්. එහෙනම් අපි අද සාකච්ඡා කරන්න විශේෂයෙන් ගොදුරු කරන කාරණාවක් තමයි මේ ජීවා ප්‍රසාදය තුලින් අපි සිල් සමාදන් වෙන්නේ කොහොමද? එහෙනම් මේ ජීවා ප්‍රසාදය අපේ දිව හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ලෝභය ඇති වෙනවා කියන එකයි. එහෙනම් ලෝභය තියෙන කෙනාට මේක විකන්න පුළුවන් කමක් නැහැ. එයා හරියට මේ සංවේදී ස්නායු පද්ධතියත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. එහෙනම් වේගවත්ව කෑම ගන්නව නම් එයා තුල ද්වේෂය තියෙනවා, සිත කැළඹිලා. එහෙනම් කලබලකාරී පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් අපි මේ 23 වතාවක් විකලා මේ ජීවා තුල ඒ ක්‍රියාකාරීත්වයට අනු ආහාර පාන ගන්නකොට අපි දන්නේම නැතුව කලබලකාරී පුද්ගලයා අපි තුලින් අතුරුදාන් වෙනවා. ඒ මාරය අපේ ආරුඩෙන් අයින් වෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි ලෝභයෙන් ඉක්මන්ට ගන්නවා නම් මේක 23 වතාවක් විකනකොට ලෝභය අතුරුදාන් වෙලා අලෝභය ජය ගන්නවා. දන්නේම නැතුව අනාගාමි ඵලයටපත් වෙනවා. එහෙනම් ඒ සමයේ තථාගතයන් වහන්සේ ජීවමාන වැඩවාසය කරනකොට ආර්ය මහා සංඝයාගෙන් සමහර සංඝයා වහන්සේලා දානේ වළඳගෙන ඉන්න ගමන් කටේ දානේ තියෙද්දී රාත් ඵලයටපත් වුණා. ඒකේ අභිරහස මේක. එහෙනම් මේක රසයි මේක කන්නෝනේ කියලා ලෝභය ඇති වෙච්ච ගමන් උන්වහන්සේ ගිලින්න උන්වහන්සේ දැනගත්තා මේ බත් නෙමේ මායයා. මේ ලෝභය මට අන්තර්ගත වෙන්න යන්නේ, ශරීරගත වෙන්න යන්නේ, මේ විඥාණය ආක්‍රමණය කරන්න යන්නේ. මේ ලෝභය මං ඇතුළට යවන්න, ලෝභය නැති කරනවා කියලා හිතාගෙන ඒ කටේ තියෙන දාණය 32 වතාවක් නෙමෙයි 500 වතාවක් විතර විකනවා. මේ බත්තට පොඩි වෙන්න කටේ කිරි රස වැඩි වෙනකොට ලුණු ගතිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා, පැණි රස අඩු වෙලා, තිත්ත රස කාට රස අඩු වෙලා, ඇඹුල් රස අඩු වෙලා කිසිම රසක් නැති නිකම් නිකම් මැටි දියරයක් බවට මේකපත් වෙනවා. එතකොට තේරෙනවා කොයි කලින් මං ගොඩාක් කැමැත්තෙන් ගිලින්ද කැමැති වෙච්ච රසකෝ, ඒ රස නැ අනිත්‍ය දකිනවා. අන්න ලෝභය දැන් නැ, මේක විසි කරන්න කැමැති, ඇයි මේක රස නැ. හැබැයි කටට ගන්නකොට විසි කරනවා තියා කට අරින්න කැමැති නැ, මේකේ සුවඳවත් එළියට යවන්න කැමැති නැ. ඒ තරම් මේක ප්‍රණීත රසක්. එහෙනම් මේ දිව තුළ දිව මත තියෙන මේ රස, රස නැති වෙච්ච අනිත්‍ය ධර්මයේ ප්‍රත්‍යක්ෂ වුණා. තමන් තුළ ලෝභය තිබුණා. ඒ ලෝභය ප්‍රත්‍යක්ෂ කරගෙන 100න් ඉන්නකොට ලෝභය අලෝභය බවට පත් වුණා. අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලෝභ දේශ මොහ වලින් එකක් අයින් කරොත් එයා අනාගාමි ඵලයට පත් වෙනවායි කියලා. එහෙනම් මේ ආහාර පානය මේ දිවේ තබාගෙන මේ දිව තුළින් අපට පුළුවන්කම තියෙනවා අනාගාමි ඵලයට පත් වෙන්න, ලෝභය අලෝභය බවට පත් කරගන්න. එහෙනම් තවත් කාරණාවක් තමයි අපි විශේෂ කාරණාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කයේ තියෙන ඒ ස්නායු පද්ධතිවල ක්‍රමවේදය. එහෙනම් ස්වයංක්‍රීය ස්නායු පද්ධතිය, ඒ විතරක් නෙමෙයි මධ්‍යම සැකසුම් ස්නායු පද්ධතිය, එහෙම නැත්නම් හමතර කොටස් සම්බන්ධ ස්නායු පද්ධතිය, සංවේදී ස්නායු පද්ධතිය කියන මේ විශේෂ ස්නායු පද්ධති වලින් තමයි මේ ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරීත්වය සිදු කරන්නේ. එහෙනම් අපි වැලිතලප කෑල්ලක් මේ දිවට අරගෙන ජීවා ප්‍රසාදයකට සම්බන්ධ කරලා මේක විකනකොට ගොඩාක් සන්තෝෂයක් අපට දැනෙනවා. මේක ප්‍රණීත රසයක් කියලා අපට දැනෙනවා. මේක අපි විකලා ආහාරයට අරගෙන නැවත තව එකක් අරගෙන ආහාරයට ගන්නකොට අපට මේක ගන්න පුළුවන් කමක් නැහැ. පළවෙනි රස තරම් මේක රස නැහැ. එහෙනම් ඒකත් බොහොම අමාරුවෙන් අපි විකලා ආහාරයට ගත්තට පස්සේ තුන්වෙනි එක අපි ගන්න හදනවා. තුන්වෙනි එක ගන්නකොට අර දෙවෙනි එක තරම්වත් මේක රස නැහැ. කිසිම රසක් නැති නිකම්ම නිකම් මැටි කෑල්ලක් බවට පත් වෙනවා. හතරවෙනි එක ගන්නකොට මොකවත් නැහැ. පස්වෙනි එක ගන්නකොට අක්කරි දෙනවා, දත්රි දෙනවා, දිවත්රි දෙනවා, මුළු කයටම විශාල වේශමාංශයක් දැනෙනවා, දුක දැනෙනවා. එහෙනම් මේ එකින් එකට මේ කයේ ක්‍රියාකාරීත්වය මොකද්ද උනේ කියලා බලනකොට මේක තුළ තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය, මේක තුළ පටිච්ච සමුප්පාදය තියෙනවා. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මේක තුළ පටිච්ච සමුප්පාදයක් අන්තර්ගත වෙලා තියෙන බව. එහෙනම් පංචේන්ද්‍රිය භාවනා වඩන ජීවා ප්‍රසාදය අවුරුද්ද දෙකක් විතර එකතිට වඩනවා නම් එයා අනිත් ආයතන කෙරෙහි කිසිම අවධානමක් නැතුව මේ ජීවා ප්‍රසාදයට සමවැදිලා එයා අවුරුදු දෙකක් විතර දිව මත සිත තබාගෙන හිටියාම එයාට තේරෙනවා මේ දිව ඇති මේ ලෝකයේ තියෙන 84 ද අවබෝධ කරගන්න, මේ දිවෙන් මට පුළුවන් මේ ලෝකයේ ඕනම ගැඹුරු ප්‍රශ්නට උත්තර දෙන්න. හේතුව එයා තේරුම් ගත්තා මේ කයේ තියෙන ශක්ති පද්ධතියක්, ඒ කයේ ක්‍රියාකාරීත්වයට තියෙන ග්ලූකෝස් ප්‍රමාණයක්. එහෙනම් මේ ග්ලූකෝස් ප්‍රමාණය වැය කරනවා මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වයට. එහෙනම් දිවට වැලිතලප කෑල්ලක් හම්බුණා. මේ වැලිතලප කෑල්ල ජීර්ණය කරන්න ඕනේ. ඒ වැලිතලප කෑල්ලේ තියෙන සීනි ටික, ඇඹුල් ටික, පැණි රස ටික, තිත්ත ටික, කාට ටික වෙන් කරන්න ඕනේ. ඒවා ශරීරගත කරන්න ඕනේ. ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ කරන්න ඕනේ. එහෙනම් මේකට විශාල ශක්තියක් වැය කරන්න ඕනේ. එහෙනම් කයේ ශක්තිය වැය කළා, අරක සම්පූර්ණයෙන්ම ශරීරගත කරගත්තා. දෙවනි වැලිතලප කෑල්ල දෙනකොට අරකට විශාල ශක්තියක් වැය කරපු නිසා ශක්තිය අවශ්‍ය තරම් නැහැ. කයේ අවශ්‍ය තරමට තියාගෙන මේක වැය කරන යනකොට අඩුම තරමින් තමයි දුන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වාම අඟලක් දිග තියෙන, අඟලක් පළල තියෙන, අඟල් භාගයක් උස තියෙන වැලිතලප කෑල්ලක් සම්පූර්ණයෙන්ම ජීර්ණය කරන්න ග්ලූකෝස් වලින් අපි ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම ප්‍රතිශතයෙන් 85ක් විතර 85ක ග්ලූකෝස් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා හිතමු. එහෙනම් කය තිබුණා 150ක්. එහෙනම් ප්‍රශ්නයක් නෑ 85ක් වේදම් කරලා මේක ප්‍රනීත රසේ මුළු කයම පිනවලා යන්න ජීර්ණය කළා. දෙවැනි එක දෙනකොට අන්නා 85ක් අවශ්‍යයි. දැන් තියන්නේ කීයද? 65ක් තියන්නේ. තවත් 20ක් මදි. ඒ නිසා මොකද උනේ 20ක් අඩුවෙන් දුන්නා. අර රස අඩුවෙන් දැනුණා. තුන්වැනි එක දෙනකොට කයේ ඒ වෙනුවෙන් වැය කරන්න ශක්තිය මොකවත් නැහැ. ඒ නිසා තුන්වැනි එක මැටි ගුලියක් වාගේ තිබුණා. ලුණු රසකුත් නැහැ, තිත්ත රසකුත් නැහැ, මොකවත් රසක් නැහැ. අරි හමාරි මේක කැමැත්තක් නැතුව කෑවා. හතරවැනි එක ආහාරයට ගන්නකොට මේ කයේ පැවැත්මට තියෙන ටික දැන් අවය කරන්න ඕනේ. හේතුව කයේ සෛලවල ක්‍රියාකාරීත්වයට, ඉන්ද්‍රියවල ක්‍රියාකාරීත්වයට, ආයතන අයෙන් ගෝචර වෙන සංඥාවල ක්‍රියාකාරීත්වයට තැම්පත් කරලා තියෙන කායික ශක්තිය වැය කරනවා. මේ හතරවැනි වැලි තලප කැල ශරීරගත කරන්න. එහෙනම් කයේ පැවැත්මට අවශ්‍ය ශක්තියට වඩා වැය වෙනවා නම් ඒකට අපි කියනවා දුක්ඛ කියන වචනය. අන්න මුළු කයටම රිදෙනවා. දිවට වේසයි, කයට වේසයි, එයාට දැන් දුක දැනෙනවා. පස්වෙනි එක ගන්නකොට මුළු කයටම එයාට දරා ගන්න බැරි දුකක් තේරෙනවා. එතකොට එයාට පත්‍යක්ෂ වෙනවා මේ ජීවා තුල තියෙන ශක්තිය අවශ්‍ය තරමට වැය කළොත් සුඛය, අවශ්‍ය තරමට වඩා වැය කළොත් දුකය. එහෙනම් මේකේ අන්ත දෙකක් තියෙනවා. එහෙනම් අපි මේ ඇස්වලට, ඇස්වලේ ධාර්තාවට අනුව බැලුවොත් ඒකට අපි කියනවා සුඛය කියලා. අපි පැයක් විතර සිරි නරඹුවාම ඇස්වලට වේසක් නැහැ. පැය 8ක් 10ක් විතර චිත්‍රපටි බැලුවොත්, පැය 8ක් විතර අපි ඇස් දෙක හැරගෙන යම්කිසි සිරි නරඹුවොත් අන්න පව් වෙන දැස් දෙක හරින්න බෑ. ඇස් දෙක රතු වෙලා දැවිල්ලයි. පුදුමාකාර තේට්ටුවක් ඇස්වලට. එහෙනම් මේ ජීවා ප්‍රසාදය තුල ක්‍රියාකාරීත්වය තුලින් ඒ භාවනා යෝගියා අවබෝධ කරගන්නවා. මේ ආයතන හැම එකේම සීමාවක් තියෙනවා. සීමාවට අනුව මේක භුක්ති විඳොත් සුඛය, සීමාව ඉක්මවලා ගියොත් ඒකට කියන්නේ දුකය. එහෙනම් සීමාව ඉක්මවන්නේ නැතුව ඒ අවශ්‍ය තරමටත් වඩා අඩුවෙන් පාවිච්චි කරලා මේක මධ්‍යස්ථව කරගෙන ගියොත් දුක දැනෙන්නෙත් නැහැ, සුඛ දැනෙන්නෙත් නැහැ. එහෙනම් මේ ජීවා ප්‍රසාදය තුලින් මධ්‍යම ප්‍රතිපදාව යා තේරුම් ගන්නවා. දුකට හේතුව තමයි එයා වැඩිපුර මේකේ තියෙන ශක්තිය වැය කිරීම, වින්දනය කිරීම. එහෙනම් කයේ පවතිනා වූ ශක්ති පද්ධතියට වඩා කයේ ශක්තිය වැය කිරීම දුක, දුකට හේතුව කයේ තියෙන ශක්තිය අවශ්‍ය තරමට වඩා වැයවීම. ඒකට තියෙන විසඳුම තමයි, ඒකට ගන්න තියෙන පියවර තමයි කයේ ශක්තිය වැයවීම නැවැත්වීම. අන්න බලන්න චතුරාර්ය සත්‍ය ධර්මයට අවබෝධ වුණා. එහෙනම් මේක සුඛයි සුඛයි කියලා කෑවා. ඒකට කියන්නේ අවිද්‍යාව. එහෙනම් ආහාරයේ පමණ දන්නේ නැහැ. ගිජුකම ආවා, තණ්හාව ආවා, ආසාව වැඩි නිසා වැලිතලප කෑල්ල 3-4 කෑවා. අන්න අවිද්‍යාවෙන් කාපු නිසා අවිද්‍යා පත්‍ය සංස්කාර අටගත්තා, සංස්කාර පත්‍ය විඥාන අටගත්තා. තව කන්නෝනේ, තව කන්නෝනේ කියලා ඒ විඥාන වලට අනුව නාම රූප ඇති වුණා. නාම රූප වලට සලායත නැති වුණා. බලන්න එයා භවයේ යන ඇටි. එයා දැන් දුක් විඳිනවා. දිවට මොනම රසක් දුන්නත් එයාට ඒක තේරෙන්නේ නැහැ. එහෙනම් හොඳ රස දැලිතලප කෑලි 3ක් විතර කාලා ඉන්න කෙනෙකුට කොච්චර රසට තේ එකක් දුන්නත් එයා කියනවා තේ වතුරයි මඩ වතුරයි දෙකම එකයි, කිසිම රාක් නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? එයාගේ දිවේ තියෙන ශක්තිය ඉවරයි. දැන් ගන්න හැම දෙයක්ම දුකයි. එහෙනම් මේ ආයතන අයෙන් ගෝචර වෙන හැම දෙයක්ම පමණ දැනගෙන ගන්න ඕනේ. මත්තඤ්ඤුතාච බත්තස්මින් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ දිවට ගන්නා වූ දේවල් වල පමණ දැනගන්න ඕනේ. මේ චක්කුවට ගන්නා වූ නාම රූප වල, මේ පාට වල පමණ දැනගන්න ඕනේ. සෝත ප්‍රසාදයට ශ්‍රවණය කරන දේවල් වල පමණ දැනගන්න ඕනේ. එහෙනම් පමණ දන්නේතුව ගන්න සෑම මොහොතක් තුලම අපට දුක ඇති වෙනවා. පමණ දැනගෙන අඩුවෙන් ගත්තාම සුඛ ඇති වෙනවා. පමණ දැනගෙන ගත්තාම මධ්‍යම ප්‍රතිපදාව එයාට සුඛය ඇති වෙන්නේත් නැහැ, දුකය ඇති වෙන්නේත් නැහැ. එයාට නිවන ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් මජ්ක්‍ධිමා පටිපදාන යෝගා අන්තා කියන එක එයාට මේ ජීවා ප්‍රසාදය තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එහෙනම් අපි මේ පංචේන්ද්‍රිය භාවනාව තුලින් විශේෂයෙන් අපි සාකච්ඡා කළා මේ සර්වාංගය පුරාම තියෙන ලෙඩ රෝග වලට බෙහෙත් හදන, කම්මලක් එහෙම නැත්නම් බෙහෙත් නිෂ්පාදනය කරන ආයුර්වේද වැඩපොළක් කියලා. ඒ විතරක් නෙමෙයි, සීලය අපට මේ ආයතන තුලින් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ලෝභය නැති කරලා අනාගාමි ඵලයටපත් කරන්න පුළුවන්. එහෙනම් පමණ දැනගෙන ඒ ශක්තිය අවශ්‍යතාවන් ඉතුරු කරගෙන පාවිච්චි කරන අනාගාමි ඵලයටපත් වෙන්න, එහෙනම් පමණ දැනගෙන ආහාර ගන්න ක්‍රමවේදය අදන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් අපි සාකච්ඡා කළ ඇසට වඩා මේ ලෝකයේ කිසිම ආයතනයක් වටින්නේ නැහැ කියලා, නැවත සාකච්ඡා කළ කනට වඩා මේ ලෝකයේ කිසිම දෙයක් වටින්නේ නැහැ කියලා, දැන් අපට මේ ආයතනයේ විද්‍යාවත් ඒක තුළ තියෙන ධර්මතාවය සාකච්ඡා කරනකොට තේරෙනවා මේ දිව කියන මේ ජීවා ප්‍රසාදයේ තරම් ප්‍රණීත වටිනා උත්තරීතර ඉන්ද්‍රියක් ආයතනයක් මේ ලෝකේ නැහැ කියලා. එහෙනම් එක ආයතනයක් තව ආයතනයකට දෙවෙනි නැ මේ සෑම ඉන්ද්‍රියක්ම වටිනවා. එහෙනම් අපට ලැබිලා තියෙන ආයතන හැම එකක්ම නිවන පිණිස පාවිච්චි කරන පරීක්ෂණාගාරයක්, විද්‍යාගාරයක්. මේ වලට හම්බෙන නාම රූප ධර්ම, රස ධර්ම, ස්පර්ශ ධර්ම, ශබ්ද ධර්ම හැම එකක්ම අපට ලෝකෝත්තර නිවන් මාර්ගයක් කියනවා, කමඨාණක් කියනවා. එහෙනම් මේ ජීවා ප්‍රසාදය තුළින් අපි ශ්‍රවණය කරපු ධර්මතාවය මේ කමඨාණ නැවත නැවත පුරුදු කරන්න ඕනේ. මේ භාවනාව තුළින් අපි මේ ජීවා ප්‍රසාදය තුළින් සතරාරේ සත්‍ය ධර්මය, පටිච්චසමුප්පාද ධර්මය, ඒ විතරක් නෙමෙයි පමණ දැනගෙන ආහාර ගන්න විනය, සීලය රකින්න විනය, ලෝභය අලෝභය බවට පත් කරන අදින්නාදාන වේරමණී සීකපදේ සමාදම් කරවීම හැම දෙයක්ම අපි කරන්න ඕනේ. එහෙනම් අද ඉඳලා අපි මේ ජීවා ප්‍රසාදය අපට ලැබිච්ච උත්තරීතර ධර්මතාවයක් වශයෙන්, කමඨාණක් වශයෙන් පාවිච්චි කරමු. අපිට මේ ජීවා ප්‍රසාදයට ස්පර්ශ කරන සෑම රසකාරකයක් තුලින්ම ධර්මයක් අවබෝධ කරමු, ධර්මයක් ශ්‍රවණය කරමු, කල්යාණ මිතුරෙක් වශයෙන් මේ දිව අපි ආශ්‍රය කරමු. එහෙනම් අපගේ ජීවිත කාලය තුල මේ ධර්මතාවය නිතර නිතර සීකරලා මේ ජීවා ප්‍රසාදයේ තුලින් අපි ප්‍රත්‍යක්ෂ කරගත්තා කමඨාන් නැවත නැවත වඩමු. පංචේන්ද්‍රිය භාවනාව අතිශ්‍රේෂ්ඨ උත්තරීතර භාවනාවක්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ නිවන් දකින්න කැමති කෙනා ආයතන හය නිවන් ඕනේ. යම්කිසි කෙනෙක් දුකට අකමැති කෙනා ආයතන හය සංවර කරගන්න ඕනේ. යම්කිසි කෙනෙක් විමුක්තියටපත් වෙන්න ඕනේ නම් මේ ආයතන හයෙන් නිදහස් වෙන්න ඕනේ. ආයතන හයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ නාම රූප පත්‍යය කියලා නැවතෙනවා. පත්‍යයට පස්සේ සලායතන කෙනෙක් ඇති වෙන්නේ නැහැ. එන ආයතන හය නැත්තම් සිතත් ආයතනයක්. එහෙනම් ඉපදෙන්න විඥානයක් නැත්තම් එයා රහත් වෙනවා. එහෙනම් මේ පංචේන්ද්‍රිය භාවනාව දිනපතාම කරමු. විවේක ලබන සෑම මොහොතම දිනු කරමු. සෑම අවස්ථාවකම කට පියාගෙන ඉන්නකොට මේ ජීවා ප්‍රසාදයට සමවැදිලා අපි මේ දිවමත භාවනා කරමු. ඇස් දෙක පියාගෙන විවේක ගන්න මොහොතේ නිින්ද යන තාක් කල්ම චක්කු ප්‍රසාදයට සමවැදිලා භාවනා කරමු. සද්ද මොකවත් නැති වෙලාවේදී කනට සමවැදිලා ඒ සෝත ප්‍රසාදය කියන භාවනාව කරමු. එහෙනම් සෑම අවස්ථාවක් තුළම සෑම මොහොතක් තුළම අපට මේ ආයතන වලට සමවැදිලා පංචේන්ද්‍රිය භාවනාවන් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ තපස් ජීවිතය තුළ තථාගතයන් වහන්සේගේ සරණ යන මේ ආර්ය ජීවිතය තුළ අපගේ සෑම තප්පරයක්ම, සෑම විනාඩියක්ම භාවනාවක් වේවා, සීලයක් වේවා, සමාධියක් වේවා, දානයක් වේවා, පාරමිතාවක් වේවා, උත්තරී මනුෂ්‍ය ධර්මයක් වේවා. මේ විදිහට අපි සෑම තප්පරයක්ම භාවනා යෝගිව ගුණධර්ම වඩමින් මේ එක එක භාවනාවල් සෑම තප්පරයක්ම පුරුදු කරලා පැය 24ම ආර්ය මාර්ගයේ වඩන ආර්ය කුලපුත්‍රයෙක් බවට පත් වෙමු. එහෙනම් ජීවා ප්‍රසාදයේ තුලින් අපි අවබෝධ කරගත්තා වූ විද්‍යාත්මක කාරණා, ධර්ම කාරණා, කමඨං අපි නොදොඩට සිටේ නිදන්ගත කරගෙන නැවත නැවත මෙනෙහි කරලා, නැවත නැවත පුරුදු කරලා සෑම තප්පරයක් ගානම මේ භාවනා වඩලා ලබාපු මිනිසත් භවයේ සියලුම කෙලෙස් ධර්මයන් නිවාරණය කරගෙන, කෙලෙස් රෝගයන් නිත්‍යවට සනීප කරගෙන, කායික ලෙඩ රෝග හැම දෙයක්ම නිරෝගී කරගෙන, නිරෝගී චිරජීවනයක් ලබාගෙන, ලබා ඇති මිනිස් භවයේ අඩු ආයුෂ කාලය ඉතුරු වෙලා තින ඒ ප්‍රමාණය උපරිම වැඩ අරගෙන අමාමා නිවනින් නිවි සැනසීම ලබන්නට මේ ජීවා ප්‍රසාදය තුළින් අවබෝධ කරගත්තා වූ ධර්මයේ කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා, වාසනා වේවා, නිර්වාණ පණිවිඩයක් ධර්මයක්ම වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.